ಸಂಬಂಧ ಸಾಧು ಕಾರ್ಯಕ್ಕೂ ನಮೋ ತಸ್ ಭಗವತು ಅರಹತು ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತು ಅರಹತು ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತು ಅರಹತು ಸಂಬುದ್ಧಸ್ ప్రశ్న తిన్నాం కదా మేము పఠిత సంపద ధర్మం కింద ఏకద ప్రశ్న తిన్నే తిరుగుతాను అప్పుడు ఎత్తేంది మేము పడుము దెన్ అప్పుడు తీయను ససర ఎద్ద పెద్ద తపన కిలెస్ ධර්මතා ප්‍රධාන වශයෙන් 10ක් මේ කෙලෙස් 10දී දික්ටි තුන සංයෝජන තුන කෙලෙස් කියලා කොටසක් තිනවා දික්ටි නොවන සංයෝජන වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා අපි මු සක්කාය දික්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් තුන දික්ටි සහගතයි හැබැයි සංයෝජනය බැඳුන ඊට පස්සේ කාමරාග පටික රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිජ්ජා කියන අනිත් සංයෝජන හත දික්ටි නෙමෙයි නමු සංයෝජන විතරයි තෘෂ්ණාව මුල් කරගෙන තියෙන දේවල්. එතකොට මේ දික්ටි සහගත කෙලෙස් ටික දුරු වුණොත් අයින් වුණොත් එයාට කියනවා දික්ටි සම්පන්නයි නැත්නම් සෝවාන්. මොනතරම් උත්සාහයක් තිබුණත් මොනතරම් වීරියක් තිබුණත් සමාධියක් තිබුණත් සීලයක් තිබුණත් සක්කාය දික්ටි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන කෙලෙස් ටික අයින් කරන්න බෑ. ඒ ටික අයින් වෙන්නේ නුවණකින් දර්ශනයකින්. මොනතරම් නුවණක් තිබුණත් මොනතරම් දර්ශනයක් තිබුණත් කාමරාග පටික රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිජ්ජා කියන කෙලෙස් ටික අයින් වෙන්න ඒකට උත්සාහයෙන් සමාධිය මතයි ඒ කෙලෙස් ටික ගෙවෙන්නේ. මොනතරම් නුවණක් තිබුණත් චිත්ත සමාධිය නැතුව අර කෙලෙස් ටික ගෙවෙන්නේ. මොනතරම් සමාධියක් තිබුණත් ප්‍රඥාව නැතුව මේ කෙලෙස් ටික ගෙවෙන්නේ. ඉතින් මෙතනදී මේ ශාසනයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ දිට්ඨි වෙන සංයෝජන ටික ගෙවෙන්නේ දර්ශනයකින්. ඒකයි දර්ශනයෙන් පහකට යුතු කෙලස් කියලා මේ ටිකට පෙන්නනවා. එතකොට මේ ශාසනයේ මේ කෙලස් ගෙවෙන දර්ශනය මොකක්ද? ඒ දර්ශනය චතුරාර්ය සත්‍යය. මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟ කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දර්ශනයෙන් තමයි මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන කෙලෙස් ටික ගෙවෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපිට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් දැක්කොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී ප්‍රථම යාමේදී පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. මධ්‍යම යාමේදී සත්වයන්ගේ චතුර්පාද දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. පස්චම යාමේදී බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මතාවය අවබෝධ කරගත්ත. බෝසතන් වහන්සේට බෝධිත්‍රි මුලදී හිතුණලු අනේ මේ සත්වයා ලෙඩ වෙනවා, මැරෙන, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නොයේ විදිහේ දුක් දුම්නස් විඳිනවා. අනේ මේ සත්වයා කවදානම් මේ දුකෙන් නිදහස් වෙයිද? ඇත්තට මේ සත්වයා මේ දුකටපත් වෙන්නේ ඇයි, මොකක් නිසාද කියලා හිතුණා. හිතනකොට බෝසතන් වහන්සේට නුවණට අවබෝධ වුණා මේ ඉපදීම නිසායි මේ සියලු දුක් ටික කියන්නේ. ඉපදීම ඇති වෙන්නේ කොහොමද? භවය නිසා, භවය ඇති වෙන උපාදාන නිසා. මේ විදිහට අනුපිළිවෙලින් අවිද්‍යාව දක්වාම ගිහිල්ලා ඊට පස්සේ අවිද්‍යාව ඉදන් ආපහු ප්‍රතිලෝමෝ ජරා මරණ දක්වාම ආවට පස්සේ තමයි එහෙනම් මේ ජරා මරණ දුක ඇති වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා පටිච්චසමුප්පාද ධර්මතාවය පැහැදිලි වුණා. අන්නේ පටිච්චසමුප්පාද ධර්මතාවය අවබෝධ වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. චතුරාර්ය සත්‍යෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන කෙලෙස් තියෙන්නේ. ඒ කෙලෙස් ටික දිහා හොඳට බලන්න. සක්කාය දිට්ඨි කියලා කියනකොට සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ. නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික, ඒ ස්කන්ධ ටික සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට තමන් හැටියට දකින එකට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මොකද්ද සැකය? පුබ්බන්තේ කාංගති, පෙර ජීවිතය පිළිබඳ සැකය, අනාගතය පිළිබඳ සැකය, දැන් වර්තමානය පිළිබඳ සැකය. එතකොට මේ පටිච්ච සම්පදායේ හරහා වර්තමාන ස්කන්ධ සම්පතිය ඇති වෙන හැටි දැක්කහම අතීතේ තමන් හිටියද අනාගතේ තමන් ඉඳීද නැද්ද කියන මෙන්න මේ කෙලස් ටික ගෙවෙන්නේ ඉබේ. එතකොට ඕකෙදී අපි කියමු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ හේතුඵල ධර්ම නැත්තම් පටිච්චසමුප්පාද ධර්මතාවයේ ලෝකෙතියි. ලෝකයේ තුල පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා ඒ ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින ධර්ම ධාතු අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තාම තමයි ඒ අවබෝධ කරගෙන ලෝකයට ප්‍රකාශ කරනකොට තමයි ආර්ය සත්‍ය වෙන්නේ. සත්‍ය සහ ආර්ය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සත්‍ය කියන්නේ මේ ලෝකයේ හැමදාම පවතින ධර්මතාවය. එතකොට මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පැහැදිලි කරන්නේ අපිට දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණා. ඒකෙදි මේ පටිච්චසමුප්පාද සිද්ධියේදී අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක්ම පෙන්වන්නේ මොකක් නිසාද? අන්නර විචිකිච්ඡාව අතහැරෙන්න පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියලා මේ ditthi සහගත කෙලස් ටික අතහැරෙන්නේ පටිච්ච සම්පද දර්ශනයේ මේ තුන් කාලෙකින් දැක්කහම. තුන් කාලෙකින් බලන්නේ ඒ නිසාම. එතකොට එතනදී වර්තමානය පිළිබඳව ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද දර්ශනේ පෙන්වන. ඔකෙදී ගිය කටින දේශනා ටික එහෙම ඔයගොල්ලෝ අහුවා නේද? අහුවා. අපි ඔබට අර නිදර්ශනක් ගත්තා උපමාවක්. අපි කියමු යම් කිසි මල් ගහක් තියෙන. දාස් මලක් හරි මොනවද මලක් කියන්නේ? ඒ මල් ගහේ මලක ඇට හැදෙන. එතකොට ඒ මල් ඇටයක් අරගෙන පොළවේ අපි හිටෙව්වොත් ඒකෙන් හැදෙනවා මල් ගහක්. මල් ගහේ අතු ඉති ගිහිල්ලා පහු කාලෙදී මලක් හැදෙනවා. මල හැදෙනකොටම මලේ නැට්ට කෙමිය පෙති රේණු ටික හැදෙනකොටම මල සුවඳවත් වෙනවා. එතකොට දැන් බොහෝම සුවඳති මලක් තියෙයි. මේ මලට සුවඳ ඒට ඉස්සෙල්ල ගහකින් ගෙනාවද? හොඳට විසහද? ඒට ඉස්සෙල්ල ගහෙන් මේ මලට සුවඳ ගෙනාවේ නැහැ. ඒට ඉස්සෙල්ල ගහෙන් අපිට හම්බුනේ මොකද්ද? මෙතන ගහක් හැදෙන්න පුළුවන් බීජයක් විතරයි, ඇටයක් විතරයි නේද? ඒ ඇටේ පෙර අනිත් ඒටි ඉස්සෙල්ල මල් ගහේ මලක හැදුණු මල් ඇටේ හේතු වුණා මොකේද? දැන් මේ ගහ හැදෙන්න උනේ මල් ඇටේ හේතුනේ ගහ හැදෙන්න. ගහ හේතු වුණා නැට්ටක් හැදෙන්න. නැට්ට හේතු වුණා ඔන්න මල් පෙති කෙමිය මේ ටික හැදෙනකොටම සුවඳ ඇති වෙනවා කියන ධර්මතාවය. දැන් මේ සුවඳ මලේ රේණු පෙති ටික නිසා හටගත්ත සුවඳ ඒ ටික මල්ලගෙන නේ තියෙන්නේ. මෙහෙම තියෙන තාක්ම සුවඳ තියෙන. දැන් ඔය වගේ සුවඳ මල තියෙද්දි ක්‍රමක්‍රමයෙන් මල මෝරනකොට මොකද වෙන්නේ? ආයෙත් මේ මලේ ඇට හැදෙනවා. මේ මලේ පෙති ටික ගිලිහිලා වැටෙන දවසට රේණු ටික හැලෙනකොට සුවඳත් ඒකම නැති වෙනවා. මේ මලයේ මොහු කරපු ඇටයක් හේතු වෙනවා ආපහු ගහක් හැදෙන්න. ආයෙත් ඒ ගහේ නැති හැදිලා මලක් හැදෙනකොට ආයෙත් ඒ මල සුවඳ. දැන් මේ මේ මලේ තියෙන සුවඳෙන් චුට්ටක්ක තේ මල එහා මලට ගියාද? හොඳට බලන්න, අතීතයේදී බොහෝම සුවඳති මල් තිබුණා. දැනුත් ගොඩාක් සුවඳවත් මල් තියෙයි. අනාගතයට සුවඳවත් මල් තියෙයි. හැබැයි කිසිම වෙලාවක ඒක ඉස්සෙල්ලා මලේ සුවඳ මේ මලට ආවෙත් මේ මලේ සුවඳ එහා පැත්තට ගියෙත් නැතුව, නමුත් හැමදාම සුවඳති මල් ලෝකේ තියෙනවා කියලා ධර්මතාවයක් තියෙයි නේද? පටිච්චසමුප්පාද ධර්මතාවයක් තියෙයි. ඒ වගේ කිසිම වෙලාවක මල් වල සුවඳ අතීතේ මෙහාට ගෙනාවෙත් නැතුව මෙහෙන් අනාගතයටත් යන්නේ නැතුව එතන එතන ධර්මතාවයක් තියෙයි. අපිට නිකමටවත් හිතෙන්නේ නැහැ, සැකේකුත් නැහැ අපිට, ඇත්තටම මේ මලේ සුවඳ කොහේදලද ආවේ, කොහෙද තිබුණේ කියලා හිතෙනවද අපිට? නැහැ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? ඈ? අපි හොත්තටම දන්නවා මේ මල හැදෙන්න පෙර උදව්වක් වුණා නම් උදව්නේ පෙර ගහක ඇටයක් මිසක. ඒ මල් ඇටයකින් හෝ දණ්ඩකින් හෝ මුලකින් හෝ හැදුණු ගහ උදව් කරගෙන මල් පෙති මේ ටික ඇති වෙනකොටම ඒ ටික නිසාම හටගත්ත සුවඳ ඒ ටික අල්ලගෙන තියෙන මිසක කොහෙන්වත් ආවේ නැහැ කියලා අපිට විශ්වාසයි. අනාගතයට සුවඳවත් මල් තියෙනවා කියලා දන්නවා. ඒත් අපිට හොඳටම පැහැදිලි විශ්වාසයි මේ මලේ සුවඳෙන් යන්නේ. ආපහු යන්නේ කොහොමද? මේ ගහේ මල් ඇටයක් හෝ නැත්තම් කුලයක් හෝ දණ්ඩක් හෝ තමයි පැලවිලා තව ගහක් හැදෙන්නේ ඒ ගහේ නේද? ඒ උපමාවෙන් වගේ මලේ සුවඳට උපමා කළේ මම. අපි අද ලෝකේ ජීවත් වෙන අපි අතීතයේ හිටියද, හිටියනම් කොහේ ඉඳද්ද, කොහොම ඉඳද්ද කියලා කෙසේද කෙසේද විමති සහගතව සසරට දුවන, අපි මැරිලා උපදීද, උපදීනම් කොහේ උපදීද, මොන මොන විදිහට උපදීද කියලා විචිකිච්ඡා සහගත අනාගතයට දුවන්නේ මේ සත්ව පුද්ගල දෘෂ්ටිය නිසායි, මේ සත්ව පුද්ගල හැඟීම නිසායි. එහෙම ඒ මේ අතර දුවන එකත් සාධාරණයි. ඇයි? අපි හැමෝටම තේරෙනවා, පෙනෙනවා මේ මම කියනකොට මේ මම තව සත්වෙක්, තව පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙයි තමයි. මේ තවත් අනිත් සත්වෙත් පුද්ගලයොත් ඉන්නවා කියන හැඟීමකුත් තියෙයි. තමන් සත්වෙක් කියලා නැත්නම් අපි ලෝකේ විවාහයෙන් ගත්තොත් මේ මම පුද්ගලයෙක් කියලා, මම සත්වෙක් කියන හැඟීමක් තමන්ට තේරෙනවා, පෙනෙනවා. මේ තවත් සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙනවා. දැන් මේ සත්වය පුද්ගලය හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් නිරායාසයෙන්ම එහෙනම් මේ ඉන්න සත්වයා කොහි හරි ඉඳන් එන්න ඇති කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ නිරායාසයෙන්. ඇයිද මේ පුද්ගලයෙකුත් පෙනෙනවා නම් තමන් ඉන්නවා කියලාත් පෙනෙනවා නම් තව සත්වයෙ ඉන්නවා කියලා පෙනෙනවා. හැබැයි දැන් මේ ඉන්න මාව හැදුනේ, මේ අනිත් සත්වයේ පුද්ගලය හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් ස්වභාවිකවම ඉබේම ඇති වෙන අදහසක් තමයි එහෙනම් මේ ඉන්න කෙනා කොහේ හරි ඉඳන් එන්න බෑ නේද? එහෙනම් කොහේ හරි ඉඳන් එන්න ඇති. ආවනම් ආවි කොහේ ඉඳලාද? කොහොම ඉඳලා දාවි කියලා નિરાයාසයෙන්මයි අතීතයේ පුබ්බන්තේ කංකතිය ඇති. මේ පුබ්බන්තේ කංකතියට නැත්තම් පෙර ජීවිතයේ අරබිය සැකයට මුලින්ම බලපාන්නේ සක්කායදී. ඒ කියන්නේ දැන් තමන් මේ රූපේ තමන් කියලා තේරෙන මේ රූපේ මම කියලා පේනවා. ඒ ඉන්න මම, ඒ ඉන්න කෙනා, එහෙනම් ඒක ඇති වෙච්ච හැටි දන්නේ නැත්නම් ඉන්න මම, ඉන්න කෙනා ආවි කොහෙන්දද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊගාවට දෙවනුවට નિરાයාසයෙන්ම එහෙනම් මේ ඉන්න මම, ඉන්න මගේ අනාගතේ මොකක් වෙයිද? අපි මැරිලා කොහෙ යයිද? කොහාට යයිද? කොහොම උපදීද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. නේ එතකොට එහෙම පුබ්බන්තේට අපරන්තේට දෙපැත්තට දුවන්නේ වර්තමාන විද්‍යමාන වන කෙලෙසේ නිසා. ඔතනදී ditthi sahagata kelesola තත් තියනවා. අපි කියමු උපාදාන ගත්තොත් අත්වාද උපාදානය, ditthi උපාදාන කියලා උපාදාන දෙකක් ඔගොල්ලෝ අහලා තියෙනවා නේ. මේ අත්තවාද උපාදානය සහ ditthi උපාදානය වෙනස මොකක්ද හඳුනගන්නේ කොහොමද? අත්තවාද උපාදානය කියන එක හැම වෙලාවෙම වර්තමානයක තියෙනවා. රූපං අත්තතෝ සම්මුපස්සති රූපය ආත්ම වශයෙන් දකින්න. අත්ත නීවා රූපං. විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා අපි කියන්නේ. එතකොට මේ අත්තවාද උපාදානය තමයි ditthi උපාදානයට හේතු වෙන්නේ. ditthi උපාදානයේ ලක්ෂණය හඳුනගන්නේ කොහොමද? ditthi උපාදානය හැම වෙලාවෙම තියෙන්නේ අතීත අනාගත කියන කාලත්‍රය අසුරු කරගෙන පෙර ඉඳන් ආපු දැන් ඉඳ යන ආත්මයක් දක්වන එක. දිගින් දිගට යන ආත්මයක් දක්වන එක. එතකොට අත්වාද උපාදානය වර්තමාන ආත්මයක් දක්වනවා. ditthi උපාදානය පෙර ඉඳන් ආපු ආත්මයක් දක්වනවා. ඒ ව්‍යාකාර ditthisahagata kelihesetama hetuwa me sattya purgalaya kiyana hangima athi une kohomada kiyana eka dannathi nisa etakota ara male upamawa wage me paticca samuppada dharmayen kiyala denne jatiya naththam tamanwa upanna hati me tamanta taman innawa kiyala therenawa mama innawa kiyala therenawa e mama athi une kohomada kiyala dannathi kama hindani mama kohe indadda කොහේ ඉඳන් එන්නේ ඇද්ද මම කොහාටද යන්නේ කියලා දෙපැත්තට යන්න ගියේ මේ මම ඇති උනේ කොහොමද කියලා සිද්ධිය දන්නේ නැති නිසා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පටිච්ච සම්පාදයෙන් ඉස්සෙල්ලාම අර ඉස්සෙල්ල ගහේ මල් ඇටයක් වගේ පෙර අවිද්‍යාව නිසා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගත්තා. ඒ ටික දකින්න අපි අර උපමාවේ අනිත් මල් ගහේ මලක හැදුණු මල් ඇටේ වගේ බීජය වගේ දකින්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට පෙර ජීවිතේ කරපු කුසල හෝ අකුසල කර්ම. ඒ මල් ඇටේ කොළවේ හිටෙව්වහම ඒක පැලවෙලා ගහක් හැදිලා ඒ ගහ අතු බෙදුනා වගේ දකින්න විඥාන පත්‍ය නාම රූප නාම රූපච්ච සලායතන කියන ටික. ඒ කියන්නේ අවිද්‍යා කර්ම ටික දකින්න මල් ඇටේ වගේ බීජ වගේ ඒකෙන් හටගත්ත ගහ වගේ දකින්න මල් ගහ වගේ දකින්න මේ විඥානයේ රූපෙට වැසගෙන කය සවිඥානික වෙලා ඇහැ කරන දිවනාසී ශරීරය කියන මේ ටික හැදෙනවා. හැදෙනකොට මලක් පිපිලා අතු හැදිලා ඒ අතු වල මල් පිපෙනවා වගේ ඇහැ කරන දිවනාසී ශරීරය තමයි අතු. ඇහැට රූපයක් ගැටෙනකොට ඊට අනුගතව විඥානයේ ඉපදිලා චක්කු සම්පස්සේ වේදනාව ඇති වෙනවා. කනට ශබ්දයක් ගැටිලා සෝත ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන මෙන්න මේ ධර්මතා පහ දක්වාම විඥානයේ රූපයකට බැසගෙන කය සවිඥානික වෙලා ඇහැ කන දිව නාසය ශරීරය හැදිලා ඒකට බාහිර අරමුණු ගැටිලා අරමුණු විඳින රූපයක් විඳින්න රූපයක් ශබ්දයක් විඳින්න පුළුවන් තැන දක්වාම දකින්න පෙර කර්මයේ විපාක ස්කන්ධ ටික එහෙම නැත්තම් මොකද්ද අර මල් ගහේ මලක් පිපුණා වගේ මලක් පිපුණාම ඒ පිපෙන මලට සුවඳ එන්න අමුතුයෙන් කවුරුත් උත්සාහවත් කරන්න උනේ එක ධර්මතාවයක් ඉබේමයි සුවඳ කියන එක ඇසුරු කරන්නේ. ඒ වගේ මේ ආයතන ටික නිසා ස්පර්ශයෙන් අරමුණු වල වේදනාව ඇතිවෙන මට්ටම එනකොටම අවිද්‍යාව දුරු නොකළ මනසකට ස්වභාවයක් ඒක රස විඳ ගැනීම අනුව බලන තණ්හාව ඇති වෙනවා කියන්නේ. මේ ඇති වෙන තණ්හාව මේ මලේ ඇති වෙන තණ්හාව මලේ පෙති ටිකම අල්ලගන්න මලේ පෙති රේණු ටික නිසා ඇතිවෙන සුවඳ ඒ පෙති රේණු ටික අල්ල නොගත්තොත් සුවඳ ඇති මලක් හම්බ වෙන්නේ නැහැ. පෙති රේණු ටික නිසාමයි මලේ සුවඳ හමන්නේ. ඒ සුවඳ ඒ පෙති රේණු ටික මල්ල ගත්තාම මල සුවඳයි. ඒ වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය නිසා උපදින තණ්හාව මම කියන හැඟීම ඒ ටික මල්ල ගත්තාම අපිට ඇහැ කන දිව නාසය ශරීරය ආකෝ මම වගේ පෙනෙනවා. දැන් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික පෙර කර්මයට විපාක වශයෙන් ලැබුණු ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා එකයි වේදනා පච්චය තණ්හා කියලා කියන්නේ මේ අරමුණු විඳිනකොට අරමුණු රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා ඒ අරමුණු ටිකම මේ සිත අල්ල ගන්නවා. මේ තණ්හාව මේ ආයතන ටිකටම බැස ගන්නවා. ඒකයි සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිසමන නේස. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමන උපජ්ජති යත නිසමන නේස. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ එහි පවතින්නේ එහි. උපදිනවා සහ පවතිනවා කියන ධර්මතා දෙකක් තියෙනවා. උඹට කියන්නේ දර කූටු දෙකක් එකට අතුල්ලනකොට ඒ ඇතිලියම නිසා ගින්නක් ඉපදුනොත් දැන් දර කූටු දෙක උදව් වුණා උපකාර වුණා ගින්න හටගන්න. හැබැයි හටගත්ත ගින්න ඒ දර කූටු දෙක අල්ලගත්තේ නැත්තම් ගින්නට පවතින්න බෑ. එතකොට මොකද වෙන්නේ? නිවෙනවා. දර කූටු දෙක අතුල්ලනකොට දී දඬු දෙක අතුල්ලනකොට රත් වීම නිසා හටගත්ත ගින්න ඒ ගින්න උපදවන්න හේතු වෙච්ච දඬු දෙකම අල්ලගත්තොත් ඒ දඬු දෙක නිසා උපන්න ගින්න ඉපදුණු ගවම ඒ දඬු දෙකම අල්ලගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ, පවතිනවා. කොච්චර කාලයක් පවතිනවද? අර දඬු දී කැලි දෙක තියෙන තාක් පවතිනවා. දැන් ගින්නට දර උපාදානයි කියලා කියනවා. ඒ වගේ මේ ඇහත් රූපියක් දෙක නිසා අපිට මම කියන හැඟීම ඇති වෙනවා. ඒ ඇති වෙන හැඟීම මම කියන හැඟීමට මම කියන්නේ කවුද කියලා මේ ඇහැම රූපෙම පෙන්වුවා. දැන් කවදාවත් දැකලා නැතුව මේ රූපේ දකිනකොටම අපිට මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන්නේ කවුද කියලා ආයෙත් මේ රූපෙම පෙන්වුවොත් අපිට මේ රූපය ඇතිතාක්ම මම කියන එක පවතී. කන ශබ්දයක් නිසා මම කියන හැඟීම මේ ශබ්දයක හගේද මගේ කියන හැඟීම ශබ්දය නිසා මගේ ශබ්දය කියන එක ඇති වෙනවා. මගේ ශබ්දය කියන්නේ මොකද්ද කියලා ශබ්දෙම පෙන්වුවා. හැමදාම තමන්ගේ රූපේ තමන්ගේ ශබ්දේ තමන්ගේ ගන්ධය කියලා මේ ශේත්‍රය කහුවේ. ඒ කියන්නේ මගේ රූපය කියලා බලන්ඩ හැඟීම ඇති වෙන්න උදව් වුනේ මේ ඇහැයි රූපයයි දෙකම. ඊට පස්සේ අපි මෙහෙම කිව්වොත් දැන් මෙහෙම දකිනකොටම මට හිතෙනවා මේ රූපේ දකිනකොටම දුරකථනය කියන හැඟීමක් ඇති වෙනවා. කාටද ඇති වෙන්නේ? අපිට. අපිට ඇති වෙන දුරකථනය කියන හැඟීම දුරකථනය කියන හැඟීම ඇති වෙන්න තිබුණු රූපෙට මා පහතු දුරකථනය කියන්නේ මොකද්ද කියලා ආයෙත් ඒකම පෙන්වනවා. මේක දකින තාක්ම දුරකථනය කියන එක පෙනේ අපිට. මම කියන එක තේරෙනවද? දැන් අපි කියමු වෙන භාෂාවකින් කෙනෙක් මේක දිහා බැලුවොත් එයාට දුරකථනය කියන හැඟීම එනවද? නැහැ. දැන් මේක දකිනකොට ඒකෙන් තේරෙනවා මේ එකම රූපේ දකිනකොට මට දුරකථනය කියන එක ආවා. තව භාෂාවකින් කෙනෙකුට ටෙලිෆෝන් එක කියලා ආවනම්, තව කෙනෙකුට වෙන අදහසක් ආවනම් දැන් මේ ටික මේක දකින මට්ටම එකයි, නමුත් දැනගන්න මට්ටම වෙනස්. දැන් මට මේ අරමුණ දකිනකොට දුරකථනය කියන හැඟීම ඇති වුණාම ඒ හැඟීම ඇති වෙච්ච ඇතිකරන හේතු වෙච්ච රූපේම අපව අල්ලගත්තා. මේ රූපය ඇති තාක් මට දුරකථනය කියන හැඟීම තියෙනවා. ඊට පස්සේ දුරගතණය කියන නම සිහි වෙනකොට මේ රූප වෙන්නේ. රූප වෙනකොටම මට නම සිහි වෙයි. අපි ගේමු දැන් මේ රූපය දකිනකොටම අපිට මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. දැන් කාටද හිතෙන්නේ? කේනා කේනා. ඊට පස්සේ රූපේ දකිනකොට මටයි මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. මුනිදාස මහත්තයා කියන්නේ කවුද කියලා ඊට පස්සේ මම විපස්සීවකට පත් කරනකොට මුනිදාස යම් රූපයක් නිසා මට මුනිදාස මහත්තයා කියන අදහස ඇති වුණා නම් අදහස ඇති වෙන්න හේතු වෙච්ච රූපේ මම පෙන්වුවොත් මුනිදාස මහත්තයා කියලා. මේ රූපය ඇති තාක් මට මුනිදාස මහත්තයා කියලා. එතකොට මුනිදාස මහත්තයා කියන නම උපදින්න සහ පවතින මේ රූපේ උපකාර වෙලා තියෙනවා. තේරුණා. ඒකින් අපිට තේරෙන්නේ දැන් මෙතුමගේ නම දන්නේ නැති කෙනෙක් ඉස්සෙල්ලාම දැක්කොත් මේ මුනිදාස මහත්තයා කියන අදහස ඇති වෙනවද? නැහැ. ඒ කියන්නේ දකින්න කෙනාගේ හිතේ උපදින්නේ නැහැ. බැරි වෙලා හරි යම් වෙලාවක ඔබතුමගේ නම මොකද කියලා මුනිදාස කිව්වම් අන්න දැන් දකින්නකොටම මොකද වෙන්නේ? මේ රූපේ දකින්නකොටම කෙනාට හිතෙනවා, කෙනාට සිහි වෙනවා මොකද්ද? මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. හිතෙන්නේ කාටද? දැන් මේ රූපය දකින්න කෙනාට. දකින්න කෙනාට හිතෙනකොට මුනිදාස කියලා හිතුවේ කාටද කියලා ආපහු මේ රූපෙම පෙන්වනවා. මුනිදාස මහත්තයා කියන රූපය උපදින්න සහ පවතින මේ රූපේ උදව්ගලා වගේ ඕගලන්ට මම කියන හැඟීම එන්න උදව් වුණේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික නිසා තමයි මම කියන හැඟීම ඇති වුණේ. මම කියන්නේ කවුද කියලා අර්ථ දක්වනකොට ඇහැ මේ මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය කියලා ආපහු මම කියන හැඟීම ඇති වෙන්න තියෙන හේතු ටිකම පෙන්වුවාම දැන් මේ චුට්ටකතරු නැතුව තමන් ඉන්නේ. ඉතින් මේ පටිච්චසම්පාද සිද්ධියෙන් පෙන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනහම ඒකට මම මගේ ආත්මය කියලා ගන්න කෙලස්ติก මේ ආයතන ටික නිසා ඇති වෙලා ඒ කෙලස්ติก ආයතන ටිකම අල්ලගත්තාම ඔන්න ජාති පුද්ගලයා උපදින. දැන් ඇහැ කන දිවනාසී ශරීරයේ ඇති මේ මම ඉන්න. දැන් මේ ඉන්න මම පෙර ජීවිතයේ කොහෙවත් ඉඳලා ආව නෙමෙයි. පෙර ජීවිතේ හේතුනේ මේ විපාක ස්කන්ධ ටික හැදෙන්න. අපි රූපකෙම රූපයයි නාමයයි කියන මේ නාම රූප දෙක හැදෙන්න හේතු වෙන කර්මය තමයි පෙර අවිද්‍යාවෙන් හැදෙන්නේ. ඒ අවිද්‍යා කර්මයට මේ විපාක නාම රූප දෙක හැදුණා. ඒ විපාක නාම රූප දෙක නිසා උපදින මම කියන හැඟීම විපාක නාම රූප දෙකම අල්ලගත්තට පස්සේ දැන් මේ මම ඉන්නවා වගේ තැනකේ මේ නාම රූප දෙක යම්තාක් පවතීද ඒ තාක් මම කියන හැඟීම නැති වෙන්නේ නැහැ. මොකද මේ නාම රූප දෙකම නිසා උපන්න මම කියන හැඟීම මේ නාම රූප දෙකම අල්ලගෙන පවතී. දැන් මේ පුද්ගලයා මේ රූපයේ අතීතාක්ම මම මේ නාමයේ අතීතාක්ම මම වෙලා මේ නාම රූප දෙක මමයි කියලා හිතාගෙන ඉන්නකොට අර මල සුවඳවත් වී තිනකොට මල මෝරල ඇට හැදෙනවා වගේ මේ පුද්ගල භාවයේ පිටලා අපි ආපහු කර්ම රැස් කරනවා. යම් කලක මේ නාම රූප දෙක මේ රූපය දිරල යන දවසක් තියි, විනාශ වෙලා යන දවසක් තියි. අර මලේ පෙති රේණු ටික ගෙවිල වැටෙනවා වගේ මේ ස්කන්ධ ටික නැති වෙනකොට මේ පුද්ගල භාවයත් ඒකම අතරේ. ආපහු මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම තියෙනවා. ආන්නේ කර්මයේ හේතු වෙනවා නැවතත් ප්‍රතිසන්දි වශයෙන් විඥානය රූපයකට දැසගන්න. ආයත් ස්කන්ධ ටික හැදෙනවා. මේ මම කියන අද මම කියලා හිතෙන ටික පෙර පොහේවත් ඉඳලා ආවවත් කොහෙන්වත් ගෙනාවවත් නෙමෙයි පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඉපදුණු සහ පවතින කෙලෙසියක් මම කියන එක තේරුම් ගත්තොත් මම කොහේ ඉඳන් දාවි කොහාටද යන්නේ කියලා අහන්නේ. ඊට පස්සේ මේ පුද්ගල භාවයේ ඉඳලා මේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ මම කියන හැඟීම තියෙන්නේ මේ ස්කන්ධ ටික පවතිනකම් විතරයි. ස්කන්ධ ටික අතහැරන දවසට අර මලේ පිටරේණු අතහැරන දවසට සුවඳත් අතහැරනවා වගේ මේ රූපය නැති වෙන දවසට මේ නාම ධර්ම ටික නැති වෙන දවසට මේ මම කියන හැඟීමත් අතහැරෙනවා. හැබැයි මේ පුද්ගල භාවයේ පිළිටලා කරපු කර්ම අර සුවඳවත් වී තිබුවේ මලේම ඇටයක් ආපහු පැලවෙනවා වගේ මේ කරා වූ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාරයන් ආයත් හේතු වෙන මොකේදද ප්‍රතිසන්දි වශයෙන් රූපයකට දැසපා ආයත් විපාක ස්කන්ධ ටික හැදුනා ගමම්ම එතන ඒ විපාක ස්කන්ධ ටික අල්ලගෙන උපදින කෙලෙසේ ඒ ස්කන්ධ ටික මල්ලගත්තම ආයත් පුද්ගල භාවයේ තියෙනවා අතීතයේදීත් මේ වගේම පුද්ගල භාවයේ පිහිටලා මව් මල දුක පියා මල දුක සහෝදර සහෝදරිය මල දුක ජරා මරණ දුක් විඳින පුද්ගලයෙක් හිටියා දුක් වෙනවා දැනුත් මව් මල දුක පියා මල දුක නිന്ദා අපහාස ඇනුම් බැනුම් දුක් විඳින මේ පුද්ගලයෙක් ඉන්නවා අනාගතයටත් ඉන්නවා හැබැයි මේ ඉන්න පුද්ගලයා අතීතයේ කොහෙන්දන්වත් ආවෙවත් මේ ඉන්න පුද්ගලයා කොහටවත් යන්නේවත් නැහැ මෙතන තියෙන්නේ පටිච්චසම්පද සිද්ධිය එතකොට මේ පටිච්චසම්පාද ධර්මතාවය හරහා අවිද්‍යා සංකාර කියන එක නිර්වචනය කරනවා පෙර කර්ම ටික විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකෙන් විපාක ස්කන්ධ ටික පෙන්වනවා විපාක ස්කන්ධ ටික පෙන්වනවා තණ්හා උපාදාන භව කියන ටිකෙන් ඒ විපාක ස්කන්ධ ටික වර්තමානයේ මම මගේ මගේ ආත්මයයි කියන හැඟීම විපාක ස්කන්ධ ටිකට එකතු කරගත්ත හැටි පෙන්වන මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වෙච්ච ගමම්ම පුද්ගලයා උපදිනවා කියලා ජාතිය පෙන්වන මෙන්න මෙහෙමයි පුද්ගලයා ඇති වෙන්නේ කියන එක. එතකොට කෙනෙක් කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටිකට ඒ කියන්නේ කෙනෙක් මල් ඇටේට ගහක් හැදිලා ගහේ මල හැදිලා ඒ මල ඇසුරු කරගෙනයි මේ සුවඳ තියෙන්නේ කියලා දැක්කොත් සුවඳ කොහෙන්වත් ආවේ කියලා ආවද කියලා යන්නේ නැහැ වගේ පෙර කර්මයටයි මේ විපාක ස්කන්ධ ටික හැදුනේ පෙර කර්මය ඒකටයි විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙසියයි මේ මම මගේ කියලා කියන්නේ මම කියලා කියන එක මේ ශාසනය කියන්නේ අස්මිමානය කියලා ඒක කෙලෙසයක් අපිට මේ මම කියලා හිතන කමට කියනවා මොකද්ද මානය කියලා. මානය කියන එක කෙලෙසයක්. මගේ කියලා හිතන එකට කියනවා ඒත් මානය. ඒක කෙලෙසයක්. මේ මේ මම මගේ කියලා හිතන ටික මාන කියන අනුසය. මානය නැමැති අනුසය කියන ධර්මතාවය මුල් කරගෙන පවතින ක්ලේශ ගතියක්. ඒක ඇවිල්ලා රූපේටවත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට අයිති එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ සුවඳ කියන එක මලේ පෙති වලටවත් රේන් වලටවත් ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන කෙමියටවත් නැටටවත් අයිති එකක් නෙමෙයි සුවඳ. හැබැයි ඕවා නැතුවත් සුවඳ පවතින. ඒ වගේ මේ මම කියන හැඟීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් එකකටවත් අයිති නැති ඒවා නැතුවත් පවතින්නේ නැති ධර්මතාවය. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද සිද්ධිය පෙන්වන්නේ ඔන්න ওই ටික පෙන්වන්නේ. ප්‍රධානම දේ තමයි මොකද්ද? ලෝකයට තමන්ව පෙනෙනවා, ඒ කියන්නේ මම ඉන්නවා කියලා පෙනෙනවා. හැබැයි මම ඇති වෙච්ච හැටි දන්නේ නැති නිසා මම ආවේ කොහෙන්ද? කොහාට යයිද කියලා මේ වගේ පූර්ව අපරාන්තයට දුවනවා. ඒ හින්දා එයා කවදාවත්ම මේ මම කියන කෙලෙසේ නැති කළ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එයා හැම වෙලාවෙම කර්ම රැස් කරගෙන කර්ම කරමින් ආපු යන පුද්ගලෙක්ව දකින්න කම නිසා පටිච්ච සම්පද සිද්ධියෙන් පෙන්නනවා මම කියන ධර්මතාවය කියන එක මම කියන එක ධර්මතාවයක් ආපු ආත්මයක් නෙමෙයි. මෙන්න මෙහෙමයි ඒක හැදුනේ කියලා කර්මය පෙන්නලා ඒකට විපාක ස්කන්ධ ටික පෙන්නලා විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙසයක් මේ කියන එක පෙන්නලා මේ පෙර කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටික පිළිසිඳ දැක්කොත් මෙන්න මේ මම කියන හැඟීම ගෙවා දාන්න පුළුවන්. මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා නැති කරන්න පුළුවන්. ඔකෙදී අපිට තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ. ඒ තමයි ඔගලන්ට හිතෙන්න පුළුවන් විඥානේ නැත්තම් සිතක් රූපයට බැසගත්ත පමණකින්ම මේ පුද්ගලයෙක්ගේ ඉපදීම වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. විඥානේ එහෙමනම් විඥානේ සත්වයාගෙන. විඥානේ රූපයට බැසගත්ත ගමන්ම කෙනෙක්ගේ ඉපදීම වෙන්න නම් එහෙනම් විඥානේ තමයි කෙනා වෙන්නේ. එතකොටම ආත්මයි දෘෂ්ටි. විඥානයක් නැත්තම් සිත රූපයට බැසගෙන කය සවිඥානක වෙලා යම් එම් කීම් කිරීම් කරන්න පුළුවන් හිතන්න පුළුවන් පමණකින් ඒ පුද්ගලයා නෙමෙයි. ඒ නාම රූප දෙකේ පැවැත්ම ධර්මතාවය. ඒ නාම රූප දෙක මම මගේ ආත්මය කියලා ගත්ත කෙලස් ටිකටයි පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක තියෙන. මේ හිත කය දෙක සක්‍රියව පවතින තැනක නෙමෙයි අපිට ජරා මරණ දුක තියෙන්නේ. මේ හිත කය දෙක පුද්ගල භාවයෙන් ඇසුරු කරන තැනකයි. මම ඔකට නිදර්ශනක් හැටියට කියන්නේ වර්තමානයේ දියුණුයි ඔය රොබෝ යන්ත්‍ර හදලා තියෙන්නේ. එතකොට ඒ රොබෝලට අපි මොන හරි වැඩක් කිව්වොත් ඒ කියපු එක කරන්නත් පුළුවන්. අපි වචනයක් කතා කළොත් වචනෙට වචනේ උත්තරක් දෙයි. අපි තේකක් හදලා දෙන්න කියලා කිව්වොත් ගිහිල්ලා තනියම හිතලා තේ කොළ දාලා සීනි දාලා තේකක් හදාගෙන ගෙනල්ලත් දෙයි. හිතන්නත් කියන්නත් කරන්නත් පුළුවන්. නමුත් රොබෝට හිතෙනවද මේ මම කියලා? මේ මගේ කියලා හිතනවද? නෑ. එහෙම හිතුවේ නෑ කියලා වැඩ කරන්න බැයිද? ඒකම වැඩ කරන තව රොබෝ කෙනෙක් කැඩිලා වැටුනොත් අනේ අරයා මරුණා කියලා දුක එනවද? ඈ නැත්තම් බැන්නොත් මට බැන්න නේද හින්ට් එකක් ගැහුවා කියලා ලැජ්ජ වෙන පුද්ගලයෙක් ඒ තුල ඉන්නවද? නෑ. නමුත් මේ රොබෝ යන්ත්‍රයට ඉදිරියට හම්බෙන හැම අරමුණක් එකම ගනුදෙනු කරගෙන ජීවත් වෙන්න බැයිද? පුළුවන් නේද? අන්න ඒ වගේ රහතන් වහන්සේ කියලා කියන්නේ. ඈ දැන් අර රොබෝ යන්ත්‍රේ බලන්න හිතන්නත් පුළුවන්. එයාට කියන්නත් පුළුවන්. කරන්නත් පුළුවන්. ඈ හිතන්න කියන්න කරන්න පුළුවන්කම තිබුණා කියලා දුක් විඳින පුද්ගලයා එතන නැහැ. දැන් අපි හිතන්නත් පුළුවන් කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන් ඒ හිතන කියන කරන එකම දුක් විඳින පුද්ගලයා කියනවා. මෙන්න මේ දුක් විඳින පුද්ගල භාවය අනවශ්‍ය කෙලෙසයි. මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින කම නිසා ඇති වෙච්ච තැන. අපි සත්‍යය පුද්ගලයා කියලා ආත්ම වශයෙන් පූර්වාන්තයට අපරාන්තයට දුවන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා නෙමෙයි. ඒ කියන්නේ හිතන්න පුළුවන්කම, කියන්න පුළුවන්කම, කරන්න පුළුවන්කම නෙමෙයි මේකේ දෝෂය. ඒ හිතන කියන කරන දේ මමයි හිතන්නේ, මමයි කියන්නේ, මමයි කරන්නේ කියලා මම එනේ කරන තැනයි කෙලෙසි. රහතන් වහන්සේ රුබෝ යන්ත්‍රයකයි තියෙන්නේ පොඩි වෙනස. මොකද්ද? රොබෝ යන්ත්‍රයේ වේදනාව දැනෙන්නේ නැහැ, විඳීම් නැහැ. නමුත් මානසික මට්ටම එකම. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා, විඳීම් තියෙනවා. මානසික මට්ටම එක. ඒ කියන්නේ මොන හරි බඩු භාණ්ඩයක් ගන්න ඉස්සෙල්ලා එතෙන්ට යන්න ඉස්සෙල්ලා රොබෝට ඒ දේ තියෙනවා කියන හැඟීමකුත් නැහැ. ඒක අරගෙන අපි කියමු කුස්සියට ගියා කියන්නකො. සාලේ ඉන්නකොට කුස්සිය තියෙනවා කියන හැඟීම යාට නැහැ. එතන හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරගෙන යන්නේ ස්කෑන් කරගෙන. ආපහු ආවට පස්සේ සාලේට තාම දැන් කුස්සිය තියෙනවා කියන හැඟීම නැහැ. එකතු වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ මනසත් එහෙමයි. සාලේ ඉඳලා කුස්සියට යන්නුමුත් කුස්සිය තියෙනවා කියන හැඟීම නැහැ. එතන ඉස්සරහට හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරනවා. ගින් ආවට පස්සේ ආපහු සාලේට ආවට පස්සේ තාම කුස්සිය තියෙනවා කියන හැඟීම නැහැ. නමුත් අපිට සාලේ ඉන්නකොට මෙතන ඉන්නකොටම කුස්සිය තියෙන කුස්සියට තමයි යන්නේ. කුස්සියේ ඉඳලා වැඩ කටයුතු කරලා අස් කරලා සාලේට ආපු ගමන් ඉඳලා ආපු කුස්සිය තියෙන. අන්න අපිට අතීතයක් තිය අනාගතයක් තිය ඔය තියෙන හින්දා තමයි පුබ්බන්ති අපරන්ති කියන දෙපැත්තක් අපිට තියෙන්නේ. ඒ තියෙන හින්දායි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ පටිච්ච සම්පාද සිද්ධියෙන් එක දෙයයි වර්තමානයේදී පෙන්වන්නේ. නිවන් දකින්න මේ Brahmacharya වලට ඉඩ හදලා දෙනවා. ඒ කියන්නේ අද ඔබට මම කියන හැඟීමක් ඇති වෙනවා, මේ සත්ව පුද්ගලයෝ කියන හැඟීමක් ඇති වෙනවා නම් ඒ මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පෙන්වන්නේ මේ ඔබට දැනෙන සත්වයා, ඔබට දැනෙන පුද්ගලයා කියන කෙනා හැදුනේ මෙහෙමයි කියන එක. ජාති කෙනෙක්ගේ ඉපදීම උනේ මෙහෙමයි කියන එක. ඒ කෙනෙක්ගේ ඉපදීම වෙන්න ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් වෙලා තියෙනවා. මොකද්ද ක්‍රම තුන? අවිද්‍යා සංඛාර කියන එකෙන් කර්ම නැමති කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. තණ්හා උපාදාන භව කියලා කෙලෙස් කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුනක් මුල් වෙලා තමයි මේ මාව නිර්මාණය වෙලා තියෙන්නේ, තමන්ව හැදිලා තියෙන්නේ. තේරුණා නේද? අපි සත්පුද්ගල භාවයක් ඇති කරගත්තට, ඇති කරගෙන තිබුණට මම කියන තැනක තියෙන ධර්මතාවයක් කියන එක පෙන්වනවා. ඒ මම කියන කම, මම කියන පුද්ගල සංඥාව, පුද්ගල හැඟීම ඇති වෙලා තියෙන්නේ කර්මය නිසා. විපාක ස්කන්ධ ටිකක් හැදුලා විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් ඉදලා තමයි පුද්ගලයා ඇති වෙලා තියෙන්නේ. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුනකින් තමයි පුද්ගලයා ඇති වෙලා තියෙන්නේ කියන එක පෙන්වනවා. ඊට පස්සේ ඒක නැති කරන්න නම් කර්මයට හටගන්න විපාක ටිකට කෙලෙස් ටික නැතිකොළොත් මේ පුද්ගලයා නැති වෙනවා. එහෙම වුණාම ඒකට කියන ක්ලේශ පරිණාමය. අද කෙලෙස් ටික නැතිකොළොත් මේ පුද්ගල භාවය නැති වෙනවා. එහෙම වුණොත් පුද්ගල භාවය නැති වෙනකොට කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන්නේ නැති නිසා මතු විපාකත්. කෙලෙස් නැති කිරීමෙන් මතු ප්‍රතිසන්දියට යන මේ වගේ විපාක උපදන කර්ම රැස් වෙනවා. කර්ම නැති වුණොත් මතු විපාක ඉස්කන්ධය. එතකොට මෙතනදී මේ පටිච්චසමුප්පාද සිද්ධිය තේරෙන්නේ නැති කෙනාට හිතෙන්නෙම මම කියලා ආත්මීය කෙනෙක්, මම කියලා සත්වෙක්, මම කියලා පුද්ගලයෙක් එක මිටටම හම්බ වෙනවා. එහෙම එක මිටටම තමන් කියලා පුද්ගලයෙක්ව, තමන් කියලා කෙනෙක්ව, තව සත්වෙක්ව හම්බ වෙනකොටයි ඒ ඉන්න මම, ඒ ඉන්න පුද්ගලයා, ඒ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යන්න ඇති කියලා අතීත අනාගත දෙකට දුවනවා. මම නිසා එන දුක ගෙවා ගන්න යාට තැනක්. ඒ පුද්ගල භාවය නිසා එන, ඒ සත්ව භාවය නිසා එන දුක ජරා මරණ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක්. මම ඉන්නවා, ඉන්න මම කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යයි. කොච්චරයි ඒකට යාට කරන්න තියෙන්නේ? ඒ මට පුළුවන් තරම් හොඳ තැනකට යන කර්මයක් කරගෙන හොඳ ආත්මයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ මිසක නරක කෙරුවොත් මම දුගතියකට යන. ඒ හින්දා මම හොඳ තැනකට දාගත්තා. ඒක හැමදාම බෑ. තාවකාලික. එයාට සදාතනික ජරා මරණ නිදහසක් වෙන්න බෑ. පටිච්චසමුපාදයෙන් පෙන්නනවා දර්ශනයක්. ඒ මම, ඒ සත්වයා, ඒ පුද්ගලයා කියලා හැඟෙනවා නම් කෙනෙක් දැනෙනවා නම් මේ කෙනෙකුට මම කියලා, පුද්ගලයා කියලා, සත්වයා කියලා දැනෙන කම, අද දුක් විඳින මේ දුක ඇති උනේ කර්ම විපාක කෙලෙස්. අවිද්‍යා සංකාර කියන ටික අයිති මොකේද? කර්මයට. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික අයිති මොකේද? විපාකෙට. තණ්හා උපාදාන භව කියන ටික අයිති මොකේද? කෙලෙස් වලට. මේ ධර්මතා තුන සම්පූර්ණ වුණාම ඇති වෙලා තියෙන මොකද්ද? ජාතිය. තේ සන්තේසන් සත්තානම් තම්මේ තම්මු සත්තනිකායි ජාති. ඔන්න පුද්ගලයාගේ ඉපදීම. දැන් ජරා මරණ දුක් විඳිනවා. මේ පුද්ගල භාවය නිසා එන දුක දන්නවා. කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා කෙලස් ටික, ඒකට කෙලස් ටික යෙදුන හින්දායි මේ පුද්ගල භාවය ඇති කියලා දැනගත්තාම දැන් මේ පුද්ගල භාවයේ ධර්මතාවය, මේක ඇති වෙච්ච හේතුව එයා දන්නවා. එයාට මේ ජරා මරණ දුක එපා නම් මේ දුක නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් කෙලෙසේ තමයි ක්‍රමේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. දැන් පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික නැති කරන්න පුළුවන් අපිට බෑ. දැන් මේ පුද්ගල භාවයේ ඇති වෙන දුක ඇති වෙන්න ක්‍රම තුනක් තිබුණා. පෙර කර්ම, විපාක ස්කන්ධ ටික, විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස්. ඔය තුනම ඇති වුණාම තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. දැන් අපිට මේ දුක එපා. දුකෙන් මිදෙන්න ඕනේ. දැන් දුකෙන් මිදෙන්න කියලා අපිට පෙර කර්මය සුද්ධ කරන්න පුළුවන්ද? බෑ. පෙර කර්මයට හටගත්තු විපාක ටික අයින් කරන්න පුළුවන්ද? බෑ. නමුත් අපිට එකක් කළ හැකි දැන් මොකද්ද? විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටිකත් යෙදුනොත් නෙමේ පුද්ගල භාවය ඇති වෙන්නේ. දැන් පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටික යෙදෙන්න නොදෙන කම කෙලෙස් ටික ප්‍රහාණය කරන්න ප්‍රතිපදාවක් පුරන්න පුළුවන්. ඒ ප්‍රතිපදාවකින් කෙලෙස් ටික දුරුකොළොත් ඒක ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දොම්න සුපායාස නිරුජ්ජಂತಿ. බුදුරජාණන් වහන්සේ අජරාමරකම ජරා මරණ නිරෝධය පෙන්වලා තියෙන කොතන ඉඳලාද? කෙලෙස් ටික නැති කරන තැන ඉඳලා නේ. තණ්හාව නැති වෙනකොට මොකද නැති වෙන්නේ? උපාදානෙ, උපාදාන නැතුණු භවය, භවය නැතුණු ජාති නැතුණු ජරා මරණ කියලා තියෙනවා. ඒ පෙන්වුවේ ජරා මරණ නැති වෙන්න මේ තණ්හා උපාදාන කියන වර්තමානයේ කෙලෙස් ටික නැති කළා. කෙලෙස් ටික නැති කළා මේ සත්ව පුද්ගල භාවය නිසා එන දුක අයින් කරන්න පුළුවන් කියන එක පෙන්වුවා. ඒක පෙන්වන්න පුළුවන්කම තිබුණේ පටිච්ච සම්පදාය සිද්ධිය හරහා පුද්ගල භාවය ඇතුනේ මෙන්න මේ වගේ ධර්මතාවයකින් කියලා තේරුම් ගත්ත නිසා. පටිච්ච සම්පදාය හම්බ නොවුනේ නම් අපිට සත්‍යයත් සත්වයකුත් පෙනෙනවා, පුද්ගලයකුත් පෙනෙනවා, ආත්මයකුත් පෙනෙනවා. හැබැයි ගෙඩි පිටීම මේ ඉන්න පුද්ගලයා හැදුන හැටි දන්නේ නැති හින්දා ඒක නැති කරගන්න බෑ. දැන් මේ පටිච්ච සම්පාද සිද්ධාන්තයෙන් අනාගතයටත් පෙන්නනවා, අනාගතයටත් අද පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලෙස් ඇතිවිලා අද මේ සත්ව පුද්ගල භාවයේ ජරා මරණ දුක් ඇතිවිලා විඳිනවා. කොහොම තමයි දුක ඇති වෙන්නේ? මතුවට අද කර්ම රැස් කරගත්තොත් ඒ කර්ම රැස් කරගත් එකට මතු විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. එදාටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුනොත් එදාටත් මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා නේද කියලා පෙන්නනවා. තුන් කාලය කියලා කියන්නේ අතීතෙදිත් යම් කිසි කෙනෙක් දුක් විඳනනම් දුක් විඳීම මේ වගේ අවිද්‍යාවෙන් හටගත්ත කර්මයකට විපාක ස්කන්ධ ටිකක් ඇතිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනනම් යෙදුනහනම් මෙන්න මේ වගේම පුද්ගල භාවය ඇතිවලා අතීතෙන් දුක් වෙනවා. අද ඒ අතීතයේ කළ කර්මයකට වර්තමාන විපාක ටිකක් හැදිලා ඒ විපාක ටිකට කෙලෙස් ටික යෙදුන හින්දා අද පුද්ගල භාවයේ ඇති කරගෙන මේ දුක් විඳිනවා. අනාගතයට අද කර්ම රැස් කරගත්තොත් අනාගතයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට මේ වගේ කිලෙස් ඉදලා අනාගතයට මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා. එතකොට අතීතයේදී පුද්ගල භාවයේ දුක් වින්ද ඒකට පටිච්ච සම්පන්න සිද්ධිය ආගෙන. වර්තමානයේදී පුද්ගල භාවයේ තියෙනවා, පුද්ගල භාවයේ දුක් විඳිනවා, ඒකට පටිච්ච සම්පන්න සිද්ධිය කියනවා. අනාගතයේදී පුද්ගල භාවයේ තියෙනවා, පුද්ගල භාවයෙන් දුක් විඳිනවා, ඒකට පටිච්ච සම්පන්න සිද්ධිය දකිනවා. මිසක ඒ දුක් විඳ පුද්ගලයා මෙතෙන්ට ආවා, මේ දුක් විඳින පුද්ගලයා අනාගතයට යනවා කියලා එකම පුද්ගලයා ගැට ගහන්නේ. එහෙම ගියොත් තමයි ආත්ම වෙන්නේ. අන්නේ දිගින් දිකට යන ආත්මයක් කියන එක අතහැරලා මෙන්න මේ වගේ පටිච්ච සම්පද ධර්මතාවයක් හරහායි දුක ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිකර්මය කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයයි ගෙනත්තේ. ඔය ටික දකිනකොට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් සත්ව පුද්ගල ආත්ම භාවය නිසා එන ජරා මරණ දුකක් තියෙනවා නේද අපිට? මේ ටික දුක්ඛ සත්‍ය. මේ දුකට හේතුව වර්තමාන කෙලෙස් ටික, තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. ඒක මොකද්ද? සමුදය සත්‍ය. සමුදය සත්‍ය ඇති උනේ කොහෙද? විපාක ස්කන්ධ ටිකේ. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? පෙර කර්මයක. පෙර කර්මයයි විපාක ස්කන්ධ ටිකයි සමුදය සත්‍යට දාන්න එපා. හොඳට බලන්න, පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික ඇති වෙනකොට ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙච්ච නිසා දුක ඇති වුණා නම් දැන් ජාති ජරා මරණ කියන දුක් ටික දකින්න කොහෙද? දුක්ඛ සත්‍ය හැටියට. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ තණ්හාව නිසායි උපාදානය වෙන්නේ, උපාදානය නිසායි භවය හැදෙන්නේ. මේ උපාදාන වෙලා භවය හැදෙනවා කියන වැඩපිළිවෙලේ මුල් වෙලා තියෙන තණ්හාව නිසා වන තණ්හාව කියන කෙලෙසිය නිසා දුකට හේතුව තණ්හාවයි කියලා කියනවා. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ කෙලින්ම තණ්හාවෙම දුක හදන නිසා නෙමෙයි. තණ්හාව උපාදා අරමුණු උපාදාන කරනවා, උපාදානය නිසා භවය හැදෙනවා, ඒ නිසා දුක එනවා. එතකොට මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. නැත්තම් තණ්හාව උපාදාන කියන කෙලෙසිය තමයි සමුදය සත්‍ය. ඒ සමුදය සත්‍ය කොහෙද පිහිටලා තියෙන්නේ? කොතනද ඇති වෙලා තියෙන්නේ? විපාක ස්කන්ධ ටික. ඔක ඕගලන්ට ඕනනම් බලන්න. මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය බලන්න. ඒකේ සමුදය සත්‍ය කියන එක කොහෙද තියෙන්නේ, කොහෙද ඇති වෙන්නේ, කොහෙද පවතින්නේ කියන එක පෙන්නනවා. ඔය ආධ්‍යාත්මික ආයතන හර බාහිර ආයතන හය, විඥාන හය, ස්පර්ශ හය, වේදනා හය, සංඥා හය, චේතනා හය, විතක් හය, විචාර හය කියලා හයේ හයේ කාණ්ඩ 10ක් වෙනවා. 60ක් වෙනවා. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා පෙන්වපු ටික මොකේද? මොන සත්‍යද ඇයිටි? දුක්ඛ සත්‍යයි. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකයි ති මොකේදද? සමුදය සත්‍යයි. විපාක ස්කන්ධ ටික මොකේද? මොන සත්‍යද ඇයිටි? ඒක සත්‍යයකටත් දාන්න බෑ. ඒක හේතුඵල ධහම. සමුදේ නැත්තම් තණ්හාව පැවතුනේ, ඉපදුනේ, පැවතුනේ මෙන්න මේ විපාක ස්කන්ධ ටික. ඒ කියන්නේ තණ්හා උපාදාන කියන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න තැනක් තියෙන්න එපා. විපාක ස්කන්ධ ටික නිසායි දුක ඇති කරන හේතුව ඇති වෙන්නේ. දුක ඇති කරන හේතුව ඇති වෙච්ච තැන පෙන්වන්නේ විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇති වුනේ මොකෙන්ද? කාරණේ. විපාක ස්කන්ධ ටික ඇති වෙච්ච හේතුව පෙන්වයි කර්මය කියලා. කර්මය පෙන්ව විපාක ස්කන්ධ ටික හැදුන හැටි පෙන්වන්නද, විපාක ස්කන්ධ ටික පෙන්ව කෙලස් ටික ඇති වෙච්ච හැටි පෙන්වන්නද, කෙලස් ටික පෙන්ව දුක ඇති වෙච්ච හැටි පෙන්වන්නද? බොහොම පැහැදිලි. දුකට හේතුව මොකද්ද? තණ්හාව උපාදාන කියලා කෙලස් ටික පෙන්. වෙන මොකවත් පෙන්වලා තියෙනවද? කෙලස් ටික ඇති උනේ කොහෙද කියලා මොකද්ද පෙන්වන්නේ? විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? කර්මය බලන්න. එතකොට දැන් අපිට පැහැදිලි, කර්ම නිසා හටගත්ත කර්මය නොවුනේ නම් විපාක ස්කන්ධ ටිකක් පෙනේද? විපාක ස්කන්ධ නොවුනේ නම් කෙලෙසියක් පෙනේද? කෙලෙසියක් නොවුනේ නම් දුක පෙනේද? ඒකෙදි දැන් කර්මය තිබුණු නිසා විපාක ස්කන්ධ ටික විද්‍යමානයි. ඒකට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ කෙලෙස් ටික නිසා දුක විද්‍යමානයි. අපි කෙලස් ටික නැතිකලොත් දුක පෙනේද? දැන් මෙතන සංදි කියපියක් තියෙනවා. හරිද? එතකොට මේ කෙලස් ටික නිසා වර්තමාන මේ දුක අයින් කළ හැකි. කෙලස් ටික නැතිකලොත් දුක අයින් කළ හැකි. එතකොට පංච උපාදාන ස්කන්ධ දුක අයින් වෙනවා. තේසන් තේසන් සත්තානං තම්මි තම්ම සත්තනිකාය කියන දුක අයින් වෙනවා. හැබැයි කර්මයට හටගත විපාක ස්කන්ධ ටිකත් අයින් වෙනවද? රහත් තුනත් ඒ විපාක ස්කන්ධ ටික පරිහරණය කරන්න වෙනවා. එතකොට කියනවා කය කෙලවර කොට, දිවි කෙලවර කොට ඇති වේදනාවක් පිළිබඳව. මේ විපාක ස්කන්ධ ටික පරිහරණය කරනවා. තණ්හා උපාදාන කියන කෙලස් ටික නැති නිසා පුද්ගල භාවයේ එන ජරා මරණ දුක, පුද්ගල භාවයේ නැති වුණොත් තියෙන ආනිසංස දෙකක්, පුද්ගල භාවයේ තිබුණොත් ආදීනව දෙකක් තියෙනවා. මේ සත්ත්ව පුද්ගල භාවයේ තිබුණොත් තියෙන ආදීනව දෙක මොකද දන්නවද? සත්ත්ව පුද්ගල භාවය නිසා ඇතිවෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්න සිවිඳින්නටත් වෙනවා. නැවත ප්‍රතිසන්දියට යන විදිහේ පුද්ගලයා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කර්මත් රැස් කරගන්නවා. ditta dhammo samparayika කියන මේ දෙකම කුරුම වෙනවා. තණ්හා උපාදාන කියන කෙලෙසිය ආද නැතිකොලොත් ආනිසංස දෙක මොකද්ද? දැන් සත්ත්ව පුද්ගල භාවයේ විඳින්න වෙන ජරා මරණ දුකත් නැති වෙනවා. පුද්ගල භාවය නැති නිසා නැවත ප්‍රතිසන්දිත යන කර්ම රැස් වෙන්නේ, කර්මත් සේවෙන්නේ. ඒ නිසා එතකොට මෙන්න මේ වගේ ධර්මතාවයක් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ සිද්ධිය පෙන්නේ. එතකොට එයා පටිච්චසමුප්පාදයේ තුන් කාලෙන් බලන්න කියලා කිව්වේ ඔය විදිහට. මොකද පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට කෙලස් ටික යෙදුනෙ හින්දා අද මේ වගේ ජරා මරණ දුකක් හැදුනා නම් අනාගතයටත් දුක ඇති වෙන්නේ මෙහෙම නේද? වර්තමානයක අද කර්ම රැස් කරගත්තොත් මේ පුද්ගල භාවය තිබුණොත් අද කර්ම රැස් වෙනවා, කර්ම රැස් වුණොත් නැවත විපාක අපි ඉපදෙනවා නෙමෙයි. මෙයා කෙලින්ම කර්මය පුද්ගල භාවයට ගන්න නැහැ. තේරුණා නේද? දැන් අපි කරන වැරද්ද තමයි අද මේ පැත්තෙන් කර්ම දකිනවා, මේ පැත්තෙන් පුද්ගලය දකිනවා. මේ කර්මය පුද්ගලය දෙක එකට ගැට ගන්න. එහෙම කරන්නේ. එයා දකිනවා දැන් මේ කර්ම රැස් වීම අද කර්ම රැස් කරගත්තොත් මේ කර්ම රැස් කරගන්න එකේ දෝෂේ මොකද්ද? නැවත ප්‍රතිසන්දි විපාක ස්කන්ධ ටිකක් හැදෙන. විපාක ස්කන්ධ ටිකක් තිබුණොත් තියෙන දෝෂේ මොකද්ද? තණ්හා උපාදාන කියන්නේ කෙලෙස් ඇති වෙන. කෙලෙස් ඇති වුණොත් තියෙන දෝෂේ මොකද්ද? ආයෙත් සත්පුද්ගල භාවයේ දුක ඇති වෙනවා. මේ වගේ ජරා මරණ දුක හිස් නෑ නේද කියලා දකින. එතකොට අද මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා වගේම අනාගතේට ජරා මරණ දුක කියන පුද්ගල භාවයේ දුක් විඳීමක් ලෝකේ තියෙනවා. හැබැයි මේ පුද්ගලයා හැට ගිහිල්ලා නෙමෙයි මේ සිද්ධිය දකිනකොට කිසිම වෙලාවක මම අපි මොන තැනක ඉපදුලා කොහොම කොහොම දුක් විඳින්න වේද කියන එක ඉන්නේ නැහැ. තේරුණා නේද කිව්වේ? එතකොට අන්න ඒ විදිහට දකින්නයි මේ ප්‍රතිසම්පාද සිද්ධිය තියෙන්නේ. එහෙමයි බලන්න. මෙතන මේ විදිහට සංදි වශයෙන් වෙන් කර කර මේ කර්ම වටය, කෙලේශ වටය, විපාක වටය කියලා වෙන් කරලා පෙන්වන්නේ මෙතන දුක අයින් කරන්න පුළුවන් තැන පෙන්වන්නේ වර්තමාන. කර්මය නිසා විපාක ස්කන්ධ ටික හැදුනා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුන හින්දා දුක හැදුනා. එතකොට කර්මයට හම්බ වෙලා තියෙනවා ස්කන්ධ පරිහරණය දුක. කෙලෙස් වලට හම්බ වෙලා තියෙනවා පංච උපාදාන ස්කන්ධ දුක. පංච උපාදාන කන්ද දුක්ඛ. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හදාගෙන ජරා මරණ දුක් විඳින විදපුල් කෙනා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අයින් කළා, පුද්ගල භව වෙන දුක අයින් කළා, අර විපාක ස්කන්ධ ටික ජීවිතේකට. ඉතින් මේ පටිච්ච සම්පදාය තුන් කාලෙන් දැක්ක යුතුයි කියලා කියන්නේ ඔගොලු තුන් කාලේ අතීතයේදී ජරා මරණ දුකාවේ කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුන නිසාමයි කියලා දකින්න ඕනේ. වර්තමානයේකද දුක එනවා නම්, සත්පුද්ගල භාවයේ දුක එනවා නම් මේ දුක කර්මයකින් විතරක් දාන්න බෑ. මේ දුක කෙලෙස්යකට විතරක් දාන්නත් බෑ. ඇයි ඒ? කර්මය නැත්තම් විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනවද? විපාක ස්කන්ධ ටිකක් නැත්තම් කෙලෙස් හම්බ වෙනවද? කෙලෙස් හම්බ වෙන්නේ නැත්තම් දුක හම්බ වෙනවද? එතකොට එහෙනම් අපිට දුක කියන තැන හම්බ වෙන්න නම් සහේතුකව පෙන්වන්න වෙනවා. දුකට හේතුව කෙලෙස් ටික. කෙලෙස් ටික ඇති වෙච්ච භූමියකුත් පෙන්වන්න දෙපෙ. කෙලෙස් ටික ඇති උනේ විපාක ටිකේ, විපාක ටික ඇති උනේ කර්ම. ඔන්න ඔය පටිච්ච සම්පාද සිද්ධියේ අවිද්‍යාව ඉඳලා ජාති ජරා මරණ කියන තැන දක්වා තියෙන්නේ කර්ම විපාක කෙලෙස් ජරා මරණ දුක. එතකොට උත්තරයක් ආව ජරා මරණ දුක කියන එක දුක්ඛ සත්‍ය, තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමයි සමුදය සත්‍ය. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් ජරා මරණ ශෝක පරිදි දුක් දුන්නස් ටික නැති කරන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන්නේ එහෙනම් පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික තුල තණ්හාව උපදින්න පවතින්න බැරි විදිහේ ඥාන දර්ශනයක් අදාළ විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? කෙලෙසේට ඉඩ නැහැ. කෙලස් ටික නැති වුණොත් මොකක් වෙයිද? තණ්හාව නිරුද්ධ වුණොත් දුක, ජරා මරණ ශෝක වල දුක් දුන්නස පයස නිරුද්ධ වෙනවා. චතුරාර්ය සත්‍ය කිව්වේ ජාති ජරා මරණ කියපු ටික දුක, තණ්හා උපාදාන කියලා වර්තමාන කෙලස් ටික පෙන්වන සමුදය සත්‍ය. මේ තණ්හා උපාදාන කියන කෙලස් ටික නැතිකොලොත් ජරා මරණ දුක නැති වෙනවා. ප්‍රතිපදාව පෙන්වන්නේ සම්මා දිට්ඨිය කියලා එකට පෙන්වන්නේ මොකද්ද? අන්න අර විපාක ස්කන්ධ ටික පිරිසිදු දකින. ඉති රූපං ඉති රූපස සමුදියෝ ඉති රූපස අත්තංගමෝ කියලා, ඉති වේදනා ඉති වේදනාය සමුදිය වේදනාය අත්තංගමෝ කියලා මේ පෙන්වන්නේ මොකද්ද පෙන්වන්නේ? විපාක ස්කන්ධ ටික පිරිසිදු දකින්න. ඇයි ඒ පිරිසිදු දකින්නේ? විපාක ස්කන්ධ ටික පිළිසින් දකින්න මොකටද? අන්න එතකොට තණ්හා නිරෝධිය කෙලස් ටික නැති වෙනවා. කෙලස් නැති වුණොත් මොකද වෙන්නේ? දුක නිරුද්ධ වෙන නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන නිසා මේ විදිහට බලන්න. ඔන්න ඔය ටික දකින්නකොට පටිච්ච සම්පදාය හරහා චතුරාර්ය සත්‍ය පේනවා. එතකොට දර්ශනයක් ඇති වෙනවා යාට මේ වගේ දුක කියන එක පුද්ගල භාවය කියන එක දුක ඒක පටිච්ච සම්පදාය කියලා දකින්නකොට අතීතයේ මම කියන්නේ මේ වර්තමාන මම ඉන්නවද? ඉන්නවනම් ඒ මම කොහෙන්ද ආවේ? මම කොහාට යයිද කියලා මේ ජරා මරණ දුක අරඹය පුද්ගල භාවයෙන් අතීත අනාගත දෙකට දුවන මේ පටිච්ච සම්පදාය සිද්ධිය දැක්කා. ඒක නොදකිනකොට කර්ම විපාක කෙලස් කියන මේ ධර්මතා ටිකක් නිසා නිර්මිත වෙච්ච ධර්මතාවයක් නේද මේ පුද්ගල භාවය කියලා නොදන්නා කෙනාම මම කොහේ හරි ඉඳන් එන්න ඇති මම කොහාට හරි යයි කියලා තුන් කාලෙට ගිහිල්ලා දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය පෙන්වන්න තමයි පටිච්ච සම්පදාය.